මහාචාර්ය අනිල් ජයන්ත ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 16ක කාලයක් ලැබෙනවා.
බොහොමත්ම ස්තුතියි සභාපතිතුමනි. අද දින විවාදයට ගැනුණු ප්‍රධාන අමාත්‍යාංශ දෙකක කාරක සභා විවාදයේ අවසාන කතාව සිද්ධ කරන් මොහොතේ අපි පළමුකොටම සැලකිල්ලට භාජනය කරන්නට ඕනේ මේ කාරක සභා විවාදයකදී මතු කරගත යුතු වන්නේ ඒ අමාත්‍යාංශ වලට වෙන් කළා තියෙන වැය ශීර්ෂ, මහජන මුදල්, ඒ අරමුණු වෙනුවෙන් වෙන් වෙලාද, ඒවා කෙසේ පරිහරණය කිරීම සඳහා මැදිහත් විය යුතුද, ඒ සඳහා තියෙන ආයතන ධාරිතාවේ ඕවල් තියෙන ගැටලු විවේචනාත්මකව
ඉදිරිපත් කිරීම. ගරු කතානායකතුමා මූලාසනය සඳහා පැමිණෙනවා ඇත.
අමාත්‍යතුමා කතා කරන්න.
බොහොමත්ම ස්තුතියි සභාපතිතුමනි. මම සඳහන් කරමින් හිටියේ මේ අමාත්‍යාංශයේ වැදගත්කමත්, කාරක සභා විවාදයක වැදගත්කමත්. හැබැයි අපේ මේ කාරක සභා විවාද පුරාවටම තිබුණු ලක්ෂණය අදත් අපිට දකින්න ලැබුණා. ඒ ප්‍රස්තුත කාරණයට වඩා එළියට ගිහින් අදාළ නොවන කතා සහ විශේෂයෙන්ම බොරු ගොඩක් සාකච්ඡා කළා. වැඩි විශේෂ කියන්නේ වැඩිපුර විපක්ෂ මන්ත්‍රීවරු ඒ අතරේදී ස්තුතියක් ප්‍රකාශ කරන අවසානයේට විපක්ෂයෙන් අදහස් දක්වපු මන්ත්‍රීතුමා මගේ අමාත්‍යාංශයේ සම්බන්ධයෙන් කරුණු කීපයක් ඉදිරිපත් කළා. ඇත්තට මේවා අපි සැලකිල්ලට භාජනය කළ යුතු, ඒවා අපි හඳුනාගෙන තියෙන ගැටලු. බොහොමත්ම ස්තුතියි ඒ කාරණාව ඉදිරිපත් කිරීම පිළිබඳව. මම හිතන්නේ මේ දේශපාලන ක්‍රියාකාරකමකදී ජාතික ජනබලවේගයේ මේ බලය ලබා ගැනීම හුදෙක් ආණ්ඩු මාරුවක් විතරක් නෙමෙයි උනේ, තීරණාත්මක බලපෙරලියක්. මේ බලපෙරලිය නිසා කලින් ආණ්ඩු කරපු අය දැන් විපක්ෂයට පත් වෙලා හිටපු කණ්ඩායම් පවත්වාගෙන ආපු ක්‍රමවේදය වෙනස් වෙලා තියෙනවා. ඔවුන් ආණ්ඩු කරද්දි සම බොහෝ දුරට මහජනතාවට නොමග යන දේවල් කිව්වා වගේම අපි පිළිබඳවත් ගොඩාක් බොරු කිව්වා. ඒ බොරු මහජනතාවට බොරු කියලා ඔප්පු කරලා අපි කොයි වගේද කියලා කියන්න දශක ගණනාවක් ගියා. සරලම උදාහරණය, අපි ආණ්ඩු බලයට පත් වුණොත් මේ රට තාල විශාල ප්‍රචණ්ඩත්වයකට පත් වෙලා පෙරහැරවත් කරන්න බැරි වෙන තත්වයකට පත් වෙනවායි කියලා ස්වාමින් වහන්සේලා පවා කියන තත්වයක් වුණා. ඒ යථාර්ථය ඇතුළේ මහජනතාව සමාජ එක පිළිගත්තු කොටසකුත් ඉන්න ඇති. හැබැයි අද අපිට පුළුවන් වෙලා තියෙනවා විශේෂයෙන්ම බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වෙච්ච අපේ දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමට විශේෂයෙන් අපේ ගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත මහානායක ස්වාමින් වහන්සේලා හමු වෙලා කරපු ඉල්ලීමේ ප්‍රතිඵලයක් විදිහට අපි හිතනවා. මොකද ඒ හුදෙක්ම ආගමික කාරණයට වඩා එහා ගිය එකක්. මේ පරිවර්තනය කිරීම සඳහා සෑම දිනෙක මේකට එකතු වෙන්න ඕනේ. ඒක පාර්ලිමේන්තුව ඇතුලේ මුදල් අයවැය කතාවක් විතරක් නෙමෙයි, ඉන් එහා ගිය දේශපාලන කතාවක් විතරක් නෙමෙයි, සමාජයේ සංස්කෘතිය ආගමේ සියලු දේවල් බද්ධ වෙච්ච තැනකටයි යන්නට ඕනේ. ඒ නිසා දැන් අපි ඉන්නේ ආණ්ඩුවේ විපක්ෂය බොහෝ දුරට ඒ කියන බොරු කලින් අවුරුදු ගණනාවක් දශක ගණනාවක් ගෙනිච්චත් දැන් එහෙම ගෙනියන්න බෑ. ඒ නිසාම තමයි අර වැටුප් සම්බන්ධයෙන් මතු කරන ප්‍රශ්නේත්, 15%ක ටැක්ස් පිළිබඳ ප්‍රශ්නේත්, තෙල් පෝලිම් පිළිබඳ ප්‍රශ්නේත් මේ ඉතා ඉක්මනින් මහජනතාවට එළිදරව් වෙනවා. අපිත් ඒක මහජනතාවට එළිදරව් කරලා පෙන්නනවා. අපි කිසි විටක එදත් අදත් හෙටත් අපි බොරු කියන්නේ අපි ඇත්ත වෙනුවෙන්මයි පෙනී ඉන්නේ. ඇත්ත කතා කරන නිසා වේගෙන් දැන් බොරුව එළිදරව් වෙනවා. ඉතින් ඊළඟට අපේ විපක්ෂය මතු කරපු ප්‍රශ්නවලටත් පිළිතුරු කිහිපයක් සඳහන් කරන්න ඕනේ. රැකියාව පිළිබඳ ප්‍රශ්නේ මතු කළා. අපි පොරොන්දුවක් උණයි කියලා මේ පරිවැඩි වීමට අමතරව රැකියාව දින කළා. ඔව්, ඒ පොරොන්දු ආකාරයටම කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ නිලධාරී කමිටුවක් විසින් අධ්‍යයනයක් කළ වාර්තාවක් දීලා තිනවා කොහොමද මේ බඳවා ගැනීම සිද්ධ කරන්නේ කියලා. ඒ බඳවා ගැනීමට මේ වර්ෂයේ සඳහා රුපියල් බිලියන 10කුත් වෙන් කරලා තියෙනවා. ඒ අනුව පළවෙනි පියවරේදී අපි හඳුනගෙන තියෙනවා ඒ වාර්තාවරණ පුරප්පාඩු 15453ක්. ඒ අනුව රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් අමාත්‍යාංශය යටතේ ආරක්ෂක අමාත්‍යාංශයේ විද්‍යා තාක්ෂණ කටයුතු අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ 9ක ඉන් බඳවා ගැනීම සඳහා මේ කමිටුවේ මේ වෙනකොට අනුමැතිය අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙලා තියෙනවා 7456කට. ඊට අමතරව නිලධාරි කමිටුව විසින් තවත් නිර්දේශ කරන අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉදිරිපත් කරලා තියෙනවා තවත් තනතුරු 2003ක්. ඒ අතරේ තියෙනවා දීප ව්‍යාප්ත විධායක සේවා, කළමනාකරණ සේවා, පෞල් සෞඛ්‍ය සේවා සේවකයන්, ඖෂධ වේදීන්, විකිරණ ශිල්පීන්, සෞඛ්‍ය ලිපිකරුවන්, රෝවල් ආරක් කැමියන් මේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මහා අධිකරණ විනිසුරුවන්, අධිකරණ නිලධාරීන්, බන්ධනාගාර අධිකාරී මේ විදිහට ශේෂ්ත්‍ර ගණනාවක තියෙනවා. මොකද අපිට අතීත අධ්‍යක්ීම තියෙන්නේ රාජ්‍යංශයට බඳවා ගැනීම කියලා කිව්වහම මොකක් හෝ එක විභාගයක් තියලා හෝ නැතුව හෝ දේශපාලන පත්වීමක් මත බඳවා ගැනීමක්. එහෙම බඳවා ගත්තොත් තමයි මේ රාජ්‍ය සේවය ගැටළු වෙලා තියෙන්නේ. අපි ඒක වෙනස් කරගන්න ඒ බඳවා ගැනීම වෙනුවට වඩාත් ක්‍රමවත් විධිමත් ආකාරයට අවශ්‍ය කණ්ඩායම් බඳවා ගමින් යනවා. ඒකට අවශ්‍ය ප්‍රතිපාදනත් ලබා දීලා තියෙනවා. ඒ වගේම ගුරුවරුන්ගේ අපේ ගුරුවරු සහ ශිෂ්‍ය අතර අනුපාතය ඇත්තම ලෝකයේ ගුරු ශිෂ්‍ය අනුපාතයට ළඟින් තියෙන්නේ. එකට 17 වගේ තමයි ජාත්‍යන්තර මට්ටමින් සලකන්නේ. අපි ඒ සංඛ්‍යාව ළඟා කරලා ඊටත් වඩා වැඩියෙන් ඉන්නේ. හැබැයි විශේෂ ශාස්ත්‍ර විශේෂයෙන් STEM, ඒ කියන්නේ සයන්ස්, ටෙක්නොලොජි, ඉංජිනේරින්, මැතමැටික්ස් කියන ශාස්ත්‍ර වලට විශේෂයෙන් මෑත ප්‍රදේශ වලට යනකොට ගුරුවරු ගොඩක් ඉඟයි. ඒ නිසා අපි මේ තත්ත්වයක් තේරුම් අරගෙන ඉදිරියේදී මේ අවුරුද්දේදීත් සැලකිය යුතු ප්‍රමාණයක් ඒ පුරප්පාඩු පවතින තත්ත්වය අනුව බඳවා ගැනීමටත් කටයුතු කරනවා කියන කාරණය සඳහන් කරන්නට කැමැතියි. ඒ වගේම මේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ගොඩාක් මිත්‍යා අදහස්, බොරු අදහස් ඉදිරිපත් කළා. සරල ලෙසම සෑම ශාස්ත්‍රයකම, සෑම වැටුප් තලයකම ඉන්න අයගේ 60%-80% අතර ප්‍රමාණයකින් තමුන්ගේ මූලික වැටුප වැඩි වෙනවා. මම හිතන්නේ ඉතිහාසයේ මෙවැනි වැටුප් වැඩිවීමක් සිද්ධ වුණේ නැහැ කිසිම අවස්ථාවකදී. මේ වැටුප් වැඩිවීම සිද්ධ කිරීමේදී ප්‍රධාන කාරණා ගණනාවක් බලපෑවා. බොහෝ දුරට අපි කවුරුත් කලින් සඳහන් කළා වගේ වැටුප් වැඩිවීම සිද්ධ වෙලා තියෙන්නේ මේ භාගයෙන් කරලා ඒ නෙගෝසියේෂන් ක්‍රියාවලියක් හරහා, හැමතිස්සෙම කේවල් කිරීමක් කරා. හැබැයි අපි ආණ්ඩු බලය ගත්තාම මේ වැටුප් වැඩිවීම කරන්න පාදක වෙච්ච තීරණාත්මක ආර්ථික විද්‍යාත්මක කාරණා කීපයක් තියෙනවා. එකක්, පසුගිය අවුරුදු දෙක තුළ උද්ධමනයේ වේගයෙන් ඉහළට ගියා 70%කින් විතර. ඒක උද්ධමනයේ ඉහළ යනකොට මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාව, ක්‍රය ශක්තිය පහළ වැටෙනවා. අපි ඒක කියනවා මූර්ත වැටුප, රියල් වේජස් පල්ලහැට වැටෙනවා. එහෙම ගියොත් අපිටත් අහක බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි දිගු කාලන වශයෙන්, රටක් වශයෙන්, සමස්තයක් වශයෙන් නිතරම ඒක හොඳ නැහැ. ඔවුන්ගේ ක්‍රය ශක්තිය පහළ යනකොට රටේ නිෂ්පාදනයේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක සමස්ත ඉල්ලුමත් පල්ලහැට යනවා. ආර්ථිකය තව තව හැකිලෙනවා. අපිට දුන්නේ හකුලලා බිඳ වට්ටපු ආර්ථිකය. එහෙනම් අපේ වගකීම ඒක ස්ථාවර කරගෙන ආර්ථිකය ප්‍රසාරණය කරන්න. ආර්ථිකය ප්‍රසාරණය කරන අනිත් වැඩ කටයුතු කරන ගමනුත් ඒ ප්‍රධානම කොටස බවට වන්නේ විශේෂයෙන් මගේ අමාත්‍යාංශයට සම්බන්ධ වෙන කම්කරු අමාත්‍යාංශයේ ශ්‍රමය. මේ ශ්‍රමය විසින් තමයි සියලු භාණ්ඩා සේවා නිෂ්පාදනය කරන වටිනාකමට ජීවේ ලබා දෙන්නේ. එහෙමනම් අන්නේ ශ්‍රමිකයා ඒ ශ්‍රමය මේ වඩාත් උචිත හොඳම වැටුප් වැඩිවීම නෙමෙයි අද තියෙන තත්වයේදී අපේ තියෙන මිල මට්ටම් අනුව ගත්තත් හොඳ ජීවිතයක් ගත කරන්න අපි කියන ලිවිං වේජ් එකක් රුපියල් ලක්ෂයකට වඩා වැඩි වෙන්න ඕනේ. නමුත් එතෙන්ට ගෙනිය ගන්න බැරි වුණත් මූලික වැටුප අපිට පුළුවන්කම ලැබුණා ඉතාමත්ම හොඳ වැටුප් වැඩිවීමක් ලබා දෙන්න. ඉතින් මෙතෙන්දිත් අපි ඉදිරියේදී තවදුරටත් සලකලා බලලා කළ යුතු ක්‍රියාකාරකම් කරන්න සූදා වෙනවා. ඒ වගේම අපේ මන්ත්‍රීතුමා සඳහන් කළා වගේ පෞද්ගලිකාංශයේ මේ දිරිදීමනා රක්ෂණ ආවරණය එවැනි කාරණාත් අපි විශේෂ සැලකිල්ලට භාජනය කරන්නට ඕනේ. ඒ වගේම සමහර දේවල් අපි සාකච්ඡාවට ගන්නවා. දීමනා දීලා තියෙනවා ඇත්තටම අර මූලික වැටුප් වැඩි කරලා ගෞරවාන්විත වැටුපක් ලබා දෙනවනට එල්ලපු දේවල්. ඉතින් සමහර දේවල් අපි සාකච්ඡා කරලා ඒ වගේම තමයි පර්මිට් එක සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. අපි සැලකිට ඉදිරියේදී භාජනය කරමු වඩාත් හොඳ ක්‍රමවේදයකට කොහොමද එන්නේ කියලා. ඊළඟට මම අවධානය යොමු කරන්න කැමති විශේෂයෙන්ම කම්කරු අමාත්‍යාංශය යටතේ අපි මොකක්ද මේ නව ශ්‍රමයක්, ඵලදායී ශ්‍රමයක්, ගෞරවාන්විත ශ්‍රමයක් ලංකාවේ ස්ථාපිත කරන්නේ කොහොමද කියලා. ඇත්තටම අපිට තියෙන්නේ සාම්ප්‍රදායික සේව්‍ය සේවක සම්බන්ධතා. මේක අතීතයට ගියාම ඇත්තටම නිෂ්පාදන ක්‍රියාකාරකමකදී සරල භාණ්ඩයක් ගත්තාම අපිට පෙනෙනවා ඒ භාණ්ඩේ නිෂ්පාදනය කරන්න අමුද්‍රව්‍යයක්, යම් උපකරණ ටිකකුත්, සේවකයෙකුත්, ආයෝජකයා සේව්‍යයක් හිටියොත් මේක ප්‍රමාණවත් ඇති කියලා. මොකද වෙළඳපළ ඉච්චර ප්‍රසාරණ වෙලා තිබුණේ නැහැ. නමුත් අද ලෝකේ තියෙන්නේ තනිකර හුදෙක් සේව්‍ය සේවක සම්බන්ධතාවයේ විතරක් නෙමෙයි නෙමෙයි නිෂ්පාදන සම්බන්ධතාවය කියලා කියන්නේ. අද ලෝක ඇත්ත එක ගැට ගැහිලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රොඩක්ෂන් රිලේෂන්ෂිප් කියන එක, ප්‍රොඩක්ෂන් රිලේෂන්ස් කියන එක ඉතා අපි සරල භාණ්ඩයක් ගත්තත් ඒ භාණ්ඩය ගෝලීය මට්ටමින් ගෝලීය සැපවීම දාමයක් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කල්පනා කරනවා, ඔව් මෙන්න මේ නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිද්ධ කරන්න. එතන තාක්ෂණය අපිට කැඳවන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් මිනිසුන්ගේ සහභාගීත්වයෙන් සම්බන්ධ කරගන්න, මේ නිෂ්පාදන ක්‍රියාවලියට ලැබෙන තොරතුරු සාධාරණ විදිහට බෙදා ගන්න, ඒ නිෂ්පාදන ක්‍රියාවලියට වඩා ප්‍රජාතන්ත්‍රවාදී කැඳවන්න පුළුල් ක්‍රමවේදයකට යන්නට වෙනවා. කාර්මික සාමය වඩාත් ඵලදායි නිෂ්පාදන සම්බන්ධතාවයක් වෙනුවෙන් අපි පෙනී ඉන්නේ. ඉතින් ඒ සඳහා වැඩ කටයුතු කරමින් තියෙනවා. ඒට අවශ්‍ය කරන ප්‍රධාන වශයෙන් බලපාන කාරණා අතර දැනටමත් අතරමැද නැවතිලා තියෙන මේ සේවා නියුක්ති පනත අපි නැවත සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකටත් ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. මේ සංශෝධනය කරලා ඉදිරිපත් කරලා තියෙන කෙටුම් පතේ ඇත්තටම ගැටලු ගණනාවක් තියෙනවා. මේ සඳහා ඒ පාර්ශවකරුවන් ගොඩක් සම්බන්ධ කරගෙන නැහැ. ඉතාමත්ම සුළු පාර්ශවකරුවන් ප්‍රමාණයක් සම්බන්ධ කරගන්නේ. ඒ නිසා අපි සේවකයනුත් ආයතනත් ඒ පිළිබඳ තියෙන එක්ස්පර්ට්ස්ත් එකතු කරගෙන පුළුල් සාකච්ඡා වටයකට යන සූදානම් කරලා තියෙන එකේ මූලික පියවර දැන්
කියලා. ප්ලීස් පාර්ලිමේන්තුව යලි රැස්සේ. අද දිනට නියමිත කටයුතු නිමා කිරීම සඳහා අවශ්‍ය කාලය ලබා දීමට සභාව එකඟද? කාර්ක සභාව. ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
බොහොමත්ම ස්තුතියි සභාපතිතුමනි. ඒ අර්ථයෙන් ගත්තාම මේ නව සේවා නියුක්ති පනත මම හිතනවා ලංකාවේ වඩාත් හොඳ නිෂ්පාදන සබඳතා හදන ඒ ගමන් මාර්ගය යන හොඳ අඩිතාලමක් වේවි කියලා අපි ඉතාමත්ම විවෘතයි. මේකේ නමුත් පැහැදිලි කරන්නට ඕනේ අපි හදිස්සි වෙලා යම් යම් වැඩ කටයුතු කරන්න ගියාම යම් තෝරාගත්තු පාර්ශ්වයන්ගේ විතරයි අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ. ඉතින් මෙතෙන්දි කී කණ්ඩායම් විශේෂ විරෝධතාවයන් පැන නැගිලා තිබුණා සේවකයන්ගෙන් මේ පනත පිළිබඳවම විශේෂයෙන්ම වෘත්තීය සමිතිවලදී එහෙම ගොඩ නැගිලා තිබුණා නම් ඉතින් ඒ වැනි දෙයක් ක්‍රියාත්මක කරා නම් නැවත නැවත ප්‍රශ්න නිර්මාණය වෙනවා. ඒ ප්‍රශ්න විසඳනවා මිසක් අපිට වෙන වැඩක් කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපි වෙනස් කරගන්න උත්සාහ කරන්නට ඕනේ. ඒ වගේම මේ පනත හදද්දී 50 13ක් විතර එකට එකතු කරද්දී අර මූලිකම තාක්ෂණික කාරණා පවා ගැටළු සහගත තත්වයේදී තිබුණේ තාක්ෂණික ඉන්කන්සිස්ටන්සිස් තිබුණා. ඉතින් ඒවත් අපි ඒ මූලික කෙටුම් පත්‍ර දැන් ඇතුළත් කරලා ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ විද්වත් කමිටුවක් පත් කරලා සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මේ කටයුත්ත කරන්න සූදානම් වෙනවා. එහිදී අපි විශේෂ අවධානය යොමු කරනවා මෙන්න මේ ක්ෂේත්‍රවලට. උදෙක්ම ඔය දිවිසුම් වලදී ඕ වැටුප් මේ පණපණත් වලදී තනි පාර්ශවකරුවන්ගේ කොටස ගැන සාකච්ඡා කරන්න. හැබැයි අපි උත්සාහ කරනවා මේ පණත තුළට ගෙනෙන්න කොහොමද නිෂ්පාදන සම්බන්ධතාවයක් ඇතුළතදී ප්‍රධාන වශයෙන් රටේ භාණ්ඩ නිෂ්පාදනයේ ඒ ඵලදායිතාවයේ වැඩි කරගන්නේ කියන කාරණේ මතු කරගන්න. ඒ සඳහා හැම කෙනෙක්ගේම වගකීම. අපිට අත්දැකීම් තියෙන සාම්ප්‍රදායික වෘත්තීය සමිතිවල ප්‍රශ්නය පවා අපිට පෙනෙන්නේ වෘත්තීය සමිති හැමතිස්සෙම තමුන්ගේ ඉල්ලීම් වෙනුවෙන්ම පෙනී ඉන්නවා. අනිත් පැත්තෙන් හාමුදුරුවන් එක දෙන්න බෑ හෝ ගැටුම්කාරී තත්වයක්. ඒ ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කරාට පස්සේ මේ කේවල් කිරීමේ ක්‍රියාවලියේදී හැමතිස්සෙම දිනන්නේ බලය, සමාජ බලය, ධන බලය තියෙන කෙනා මිසක් හොඳ දෙයක් සමාජයේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක අතීතයේ උරුම ක්‍රමය. කියන්නේ ගැටුම් නිර්මාණය වෙන සමාජයක් හදලා ඒක ඇතුලේ කේවල් කරලා ගිවිසුම් ගාලා හදා ගන්නවට වඩා අපි උත්සාහ කරන්න යන්නේ ගැටුම් නිර්මාණය වෙන්නේ නැති හොඳ කාර්මික සාමය ඇති වෙන නිෂ්පාදන සම්බන්ධතා ටිකක් ගොඩනගා ගන්න. එතෙන්දිත් සේවකයන්ගේ අයිතිවාසිකම් වැටුප් අනෙකුත් දේවල් තහවුරු කරන ගමන්ම ඔවුන්ගේ වගකීම වගවීමත් නිෂ්පාදන යාන්ත්‍රණයට නිෂ්පාදන ක්‍රියාවලට සාකච්ඡා කරන්න ඕනේ. සේවකයව එළිය තියලා ආයෝජකයා පැත්තක ඉඳලා වෙනත් කෙනෙක් කියලා නිෂ්පාදනය කළ මේ ගැටුම්කාරී ස්වරූප වෙනුවට සේවකයාත් අනිත් පාර්ශවත් නිෂ්පාදනය සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්නා ක්‍රියාවලියට දායක කර ගැනීමේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ගැන අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම තමයි ලෝකයේ මේ වෙනකොට සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර සම්මුතියින් විශේෂයෙන් ILO වැනි ආයතන ගත්තාම මේ නිෂ්පාදන අති අපිට උරුම වෙලා තියෙන නිෂ්පාදන සම්බන්ධතා ඇතුලේ ගැටුම්කාරී child labor මේ ළමා සේවය යෙදවීම තාමත්ම ගැටලුකාරී තත්වයක්. දැන් අපි කවුරුත් ගත්තොත් මේ සමාජයේ ඕනම කෙනෙකුට කතා කළොත් කවුරුත් විරුද්ධයි ළමා සේවයේ. ළමයා සේවයේ යොදව ගන්න අම්මෝ ඒක හොඳම එකක් නෙමෙයි අපරාධයක් විදිහට දකින්නවා. හැබැයි ඕනතරම් තැන් තියෙනවා ළමා සේවයේ යොදව ගන්න ඇති. වැඩපලේ තියෙන හිංසනය, ආරක්ෂාව නැති තැන් ඒ කවුද එනකට සම්බන්ධ වෙන්නේ? ඒත් අපිමයි. ඒ කියන්නේ මේ ගැටලුකාරී තත්ත්වය ඇතුළේ අපි මතු පිටින් කතා කරාට මෙවැනි දේවල් තවත් අපේ සමාජයේ තියෙනවා. ළමා ශ්‍රමයේ යොදව ගැනීම, වගේම කාන්තා ශ්‍රමයේ ගැටලුව. අපි ඒ සියල්ලකුත් අයින් කරගන්න මේ පනත තුර උත්සාහ කරනවා ඉදිරියේදී. ඊළඟට මේ ගමන යනකොට අද අපේ තියෙන ශ්‍රම බලකායේ තත්ත්වය මොකක්ද? මිලියන 22කට වැඩි ජනගහණයෙන් මිලියන 22කට වැඩි ජනගහණයෙන් අපේ ශ්‍රම බලකාය විදිහට සැලකෙන්නේ මිලියන 8.4ක්. මේක 2023 අවසානයේදී කරන දැන ජනහ සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවෙන් කරපු සමීක්ෂණයට අනුව ඒ අපේ labor force participation එක 38% වගේ වෙනවා. තිසරක් විතර වෙනවා කියන්නේ 40ට අඩු ප්‍රමාණයක් තියෙන්නේ. නමුත් මේ මිලියන 22 ප්‍රමාණය ගත්තොත් ඒ අප්ඩේට් කරලා ගත්තොත් මීටත් වඩා අඩු මට්ටමකට වැටෙන්න පුළුවන්. එයින් අදහස් කරන්නේ මේක ගත්තාම අපේ ආසියාවේ labor force participation එක ගත්තාම අපි ගොඩක් යටින් ඉන්නේ. අපේ ආසියානු කලාපයේ 70, 77, 60 වගේ තියෙන තැනක තියෙන. ඒකෙන් පෙන්눔 කරනවා අපේ ශ්‍රමය පළදායි ලෙස නිෂ්පාදන ක්‍රියාවලියට බඳවා යොදවා ගන්න බැරි වෙලා තියෙන විවිධ හේතු. ඒ වගේම වෙන අවස්ථා වෙළඳපොලේ නිර්මාණය වෙලා නැති ප්‍රශ්නයක් වෙන්න ඕනේ. 50%කටත් අඩුයි කියන්නේ එතන. අපි අනිත් පැත්ත ඇරිලා බැලුවොත් ලංකාවේ ශ්‍රමය මොන වගේ එකක්ද? ලංකාවේ මිනිසුන්ගේ හැකියාව මොන වගේ එකක්ද කිව්වොත් අවිවාදිතයි. හැම කෙනෙක්ම පිළිගන්නවා මේ අයට අවස්ථාවන් ලබා දෙනවා නම්, අවස්ථාවන් විවෘත කරනවා නම් මම හිතනවා ලෝකේ ඕනෑම රටක ශ්‍රමයත් එක්ක එකට එක කරට කර වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙන, නිපුණතාවයෙන්, දක්ෂතාවයෙන් තියෙන මිනිස්සු තමයි මේ ඉන්නේ. එහෙම මිනිස්සු අපිට හදන්න පුළුවන්. ඒ නිසා අපේ ප්‍රධාන අවශ්‍යතාවයක් වුමනාවක් තියෙනවා මේ පාර්ටිසිපේෂන් එක වැඩි කරන්න. මේ වැඩි කර ගැනීමට යන කාරණේදී විශේෂයෙන්ම කාන්තා ශ්‍රමයේ ඉතාමත්ම වැදගත් අවාසනාවකට අපේ කාන්තා ශ්‍රමයේ යෙදවීමේ ශ්‍රම බලකා සහභාගීත්වයේ 30% වගේ ප්‍රමාණයක තියෙනවා. ඒ වෙනස් කර ගන්න ඕනේ. ඒකට බාධක වෙච්ච කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහර පරිශ්‍රණයෙන් හොයාගත්තු අපේ සංස්කෘතිය සමාජයට සම්බන්ධ වෙච්ච ප්‍රශ්න තියෙනවා. ඒ වගේ ව්‍යුහාත්මක ප්‍රශ්නත් තියෙනවා. මේ කරුණු සැලකිලිට භාජනය කරලා ඒ වගේම අර unpaid care workers ලා එවැනි තත්ත්වයනුත් කියා ඉකනොමි එක සුරකුම් ආර්ථිකය පිළිබඳවත් අපි අපේ ප්‍රතිපත්තිවල සඳහන් කළේ ඇත්තටම මේ පළදායි කාන්තා ශ්‍රමය කොහොමද ආරක්ෂා සහිතව ගෞරවාන්විත විදියට නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් මේ 31%ක තියෙන ප්‍රමාණය අද අපේ තියෙන පොදු වර්ක් ෆෝස් පාර්ටිසිපේෂන් එකට 50% ගෙනාවත් අපි හිතනවා ජාතික නිෂ්පාදනයට විශාල පංගුවක් එකතු කරන්න පුළුවන් වෙයි කියලා. මේක අපි දන්නවා එක අවුරුද්දකින් කෙටි කාලයකින් කරන්න බෑ. හැබැයි අපේ මඟ පෙන්වීම, ඒ සඳහා පහසුකම් ලබා දීම, දිරිගැන්වීම අපි ක්‍රමිකව සිද්ධ කරනවා. ඒ මූලික කටයුතු 2025 වර්ෂයේදී අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ ශ්‍රමය ව්‍යාප්ත වෙලා තියෙන හැටි, මේ තියෙන සමස්තය බලකායේ හැටි, ඊට පස්සේ බලකායේ කොහෙද නියුක්ත වෙලා තියෙන්නේ. අපි දන්නවා ජාතික නිෂ්පාදන වල ප්‍රධාන අංශ තුනක් විදියට කෘෂි කර්මාන්තය, කාර්මාන්තාංශය, සේවාංශය. ඒවල ගැළපීම් උචිත විදියට ඒ ඒ රටවල් අනුව සිද්ධ වෙන්නට ඕනේ. නමුත් අපේ ප්‍රධාන වශයෙන් කර්මාංශ කෘෂි කර්මාන්තයේ ශ්‍රම බලකාය විශාල වුණාට ඒන් ජාතික නිෂ්පාදනයට ප්‍රමාණවත් ආදායමක් එන්නේ නැහැ. ශ්‍රම බලකාය 26%ක් විතරම කෘෂිකාර්මික අංශයේ තියෙනවා. කර්මාන්තාංශයේ 26%ක් විතර ශේෂයේ තියෙනවා සේවාංශයේ. මේ සේවාංශයේ ගත්තත් පුළුල් නවීකරණයකට අපිට යන්නට වෙනවා. සේවා වලින් අපිට ලබා ගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ගණනාවක් තියෙනවා. ඇත්තටම සේවාංශයේ පුළුල් වෙනකොට ඒ නිෂ්පාදනයත් එක්ක බද්ධ වුණු ගෝලීය සැපවින්දාමයේත් එක බද්ධ වුණු සේවාවන් වැඩි වෙන ප්‍රමාණයට තමයි සේවාංශයේ ප්‍රතිඵලය වැඩි කර ගන්න පුළුවන් වෙන්නේ. එතනින් වියුක්ත වෙච්ච, එතනින් ගැලවුණු හුදෙකලාව තියෙන සේවාවලින් ඒ කටයුත්ත සිදු වෙන ප්‍රමාණය අඩුයි. අපි දැන් හොයාගෙන තියෙනවා කොහොමද අන්නේ සේවා ශේෂ්ත්‍රයට යොමු වෙන්නේ කියලා. විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළඳාම ඉලක්ක කරගෙන, ඒ වගේම මේ ලොජිස්ටික් හබ් එකක් විදියට, ඒ වගේම වෙළඳාමේ කරන මධ්‍යස්ථානයක් විදියට අපේ පිහිටීමත් සැලකිලි භාජනය කරමින් අපිට ආවේනික සේවා පැත්තත් අපි වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ශ්‍රමය පළදායි ලෙස වැඩ කටයුතු කළොත් ජාතික නිෂ්පාදනය අපිට ඉතා කෙටි කාලයක් ඇතුළත වේගයෙන් වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි අවධානය යොමු කළොත් මේ අමාත්‍යාංශයේ ඇතුලේ ක්‍රියාකාරීත්වය කම්කරු අමාත්‍යාංශයේ යටතේ තියෙනවා දෙපාර්තමේන්තු දෙකක් කම්කරු දෙපාර්තමේන්තුවත් මිනිස් බල රැකී ආරක්ෂා දෙපාර්තමේන්තුවත් ඊට අමතරව ව්‍යවස්ථාපිත මණ්ඩල විදියට ක්‍රියාත්මක වෙන කොටසක් අපි ජාමි කියන්නේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලැබෙන ආයතන කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලයේ තියෙනවා ඒ වගේම සුවන් මූල ආයතන විදියට ජාතික ශ්‍රම ආදීන ආයතනයත් ජාතික වෘත්තීය සුරක්ෂිතා සහ සෞඛ්‍ය ආයතනයත් තියෙනවා රාජ්‍ය අරමුදලක් විදියට තියෙන ශ්‍රම වාසනා අරමුදලක් තියෙනවා. ඒතර මේ පවතින තත්ත්වයේ යටතේදී අපිට මුදල් වෙන් වෙලා තියෙන ප්‍රමාණය අපි කවුරුත් දන්නවා මේ අපේ ආණ්ඩුවට මාස කීපයක් තියෙන්නේ. ඒ නිසා මේ ඒ ඇතුළතදී ඊට කලින් කරගෙන ආපු කාරණාත් ඉදිරියට අරගෙන යන්නට ඕනේ. අපි කියන කාරණා සම්පූර්ණයෙන්ම අලුත් විදියකට අනිත් කරගෙන ආපුව නවත්තලා අනිත් විදියකට කර යෑමේ හැකියාවකුත් නැහැ. එහෙම කරගෙන යෑමේ ඕනකමකුත් නැහැ. ඇත්තටම වඩාත් ඵලදායී කාර්යයන් ගණනාවක් කරගෙන ආපුවා තියෙනවා. ඒ නිසා 2025 වර්ෂයේට ඒ කාර්යයන් ඉදිරියට පවත්වාගෙන යන්න වෙන් කරලා තියෙන මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 20කට වැඩි ප්‍රමාණය රුපියල් බිලියන මිලියන 670ක ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණය වෙන් වෙන්නේ කම්කරු දෙපාර්තමේන්තුවට. කම්කරු දෙපාර්තමේන්තුවේ තමයි වැඩිම ශ්‍රම බලකායක් ඉන්නේ. අපේ සමස්ත ශ්‍රම බලකා කියන්නේ කම්කරු අමාත්‍යාංශයේ තියෙන දැනට ඉන්න සේවකයෝ ගත්තාම 3433ක් ඉන්නවා. එයින් 78%ක්ම ඉන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ යටතේ. එයින් අදහස් වෙනවා කම්කරු දෙපාර්තමේන්තුවේ තමයි මෙතන සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ. ඒ සඳහා වෙන් වෙන මුදල් ප්‍රමාණය තියෙනවා. ඒතර කම්කරු අමාත්‍යාංශයට ගත්තාම සමස්ත වැය ශීර්ෂයෙන් 7.1%කුත් කම්කරු දෙපාර්තමේන්තුවට 82.7%කුත් වැය වෙනවා. ඒ වගේම මිනිස් බල සහ රැකී ආරක්ෂා දෙපාර්තමේන්තුවට 10.2%කුත් වෙන් වෙනවා. මේට පෙර වාසියත් එක්ක සංසන්දනය කරලා බලනකොට 2024ට එක්ක සංසන්දනය කරලා බලනකොට අපේ අමාත්‍යාංශයට සම්බන්ධ වෙලා තිබිච්ච ජාතික ඵලදායිතාවේ මහලේකම් කාර්යාලයත් ඒ වගේම විදේශ රැකියා අංශයත් වෙනත් අමාත්‍යාංශයකට ගිහින් තියෙන නිසා අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. ඒක අංශ දෙක අයින් කළාට පස්සේ සංසන්දනාත්මක ගිය වර්ෂයට වෙන් කරපු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 5427යි. ඒ අනුව 6070ක් කියලා කියන්නේ 12%ක පමණ මුදල් වැඩිවීමක් තියෙනවා. එයින් සැලකිය යුතු ප්‍රමාණයක් පුනරාවර්තන වීදම් වෙනවා. අනෙක් ප්‍රමාණය ප්‍රාග්ධන වීදම්. කම්කරු අමාත්‍යාංශයේ ගත්තත් මෙන්න මේ ප්‍රාග්ධන වියදම් ප්‍රමාණය ඉතාමත්ම වැදගත්. පසුගිය අවුරුදු කීපය මෙතන පුංචි විශ්ලේෂණයක් කළා. 2019 ඉඳලා 2024 වෙනකම් මේ ප්‍රාග්ධන වියදම් කොහොමද වැය වුණේ කියන එක, මොන ප්‍රමාණයකට වියදම් කළේ. මොකද මේ ප්‍රාග්ධන වියදම් වල තියෙනවා ඒක රාජ්‍ය ආයෝජනයක් විදියට කියන වත්කම් මත්පත් කර ගැනීම, නඩත්තු කිරීම, ඒ වගේම ධාරිතාවේ වර්ධනය කර ගැනීම, පුහුණු වීම, මෙවැනි කාරණාත් එක්ක තමයි ප්‍රාග්ධන වියදම් තියෙන්නේ. හැබැයි අපේ අමාත්‍යාංශ යටතේ අතීතයේදී විශේෂයෙන් ඔය කොවිඩ් වසංගතය වගේ තත්ත්වයකදී අපි පිළිගන්නවා වියදම් කර ගැනීමේ බාධක පැනනගින්න ඇති. ඒත් එක්කම සමහර වෙලාවදී අපේ වියදම් කරනකොට ඇතිවන තාක්ෂණික හේතු නිසා මුදල් නිදහස් කිරීම වල අඩුපාඩු නිසාත් වෙන්නේ නැති. කෙසේ වෙතත් මේ ප්‍රාග්ධන වියදම් සිදු කිරීමේ යම් පහස මට්ටමක් තියෙනවා. අන්න අපි විවේචනය කරන්න ඕන දේ. අන්න අපි සාකච්ඡා කළ යුතු දේ. සමහර වර්ෂවල ප්‍රාග්ධන වියදම් ඉතාම අඩු ප්‍රමාණයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් සමස්තයක් වශයෙන් මේ කාල පරිච්ඡේදය අරගෙන බැලුවාම අමාත්‍යාංශයේ සමස්තය 50%ක් විතර තමයි වියදම් කාර්යක්ෂමතාවේ. එහෙනම් අපිට දැන් අභියෝගයක් තියෙනවා මේ වියදම් අපිට වෙන් වෙලා තියෙන ප්‍රාග්ධන මුදල් ප්‍රමාණයත් ඉදිරියේදී කොහොමද නිසි පරිදි වියදම් කරන්න කියලා. එතෙන්දී අපි අමාත්‍යාංශයේ නිලධාරීන් එක සාකච්ඡා කරලා මේ වෙනකොටත් සැලසුම් සකස් කරලා තියෙනවා කොහොමද අපි ඉදිරියට ගමන් කරන්න කියලා. ඒ අනුව මේ සැලසුම් කරණය ඇතුලේ ශේෂ්ත්‍ර කීපයක් මම සඳහන් කරන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා කාලීක්ම වෙවින් කෙටියෙන් අවසන් කරන්න.
ඔව් මම විනාඩියක් දෙක චුට්ටි වෙලා මම ඉවර කරගන්නවා. මේ ඉදිරි වැඩ කටයුතු සැලසුම් කිරීම සඳහා අපේ අරමුණත් එක්ක ගැට ගැහුණු ශ්‍රමයේ ගෞරවය වටිනාකම ආරක්ෂා කරන ඒ වගේම ශ්‍රමයේ තියෙන විවිධත්වය පිළිගන්න ඒ ශ්‍රමයේ තියෙන ගෞරවය සේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන ආකාරයට ඔවුන් මේ ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කිරීම සඳහා යොමු කිරීමේ සැලැස්ම අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින්දී විශේෂයෙන්ම අනෙකුත් අමාත්‍යාංශත් එක්ක මේ සම්බන්ධීකරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ රැකී රක්ෂා දෙනවා, රැකී රක්ෂා ජනනය කරනවා කියන්නේ කාරණා දෙකක්. අපේ අරමුණ වන්නේ රැකී රක්ෂා ජනනය කිරීම. රැකී රක්ෂා ජනනය කරාට පස්සේ ඒ තුළ අපේ ජනතාවට අපේ ආදායම් උපයා ගැනීමේ ඉඩකඩ ලේසියෙන්ම ලැබෙනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර ඉන්ටර්නැෂනල් ලේබර් ඕගනයිසේෂන් එක සම්බන්ධ වෙලා තියෙන මේ සම්මුතියින් වේගයෙන් ඉදිරියට ක්‍රියාත්මක කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. දැනට එවැනි සම්මුතියින් ගණනාවකට අපි අස්සන් කරලා තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම වැඩපලේ සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන ඒ සම්මුතියින්ට ඒ පරානුමිතිය දෙන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙන රැටිෆිකේෂන් එක කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම වචනයක් කීපයක් සඳහන් කරන්නට ඕනේ. අපේ දෙපාර්තමේන්තුව අමාත්‍යාංශත් එක්ක ගැට ගැහිලා තියෙනවා මේ සේවක අර්ථසාධක අරමුදලත් සේවක භාරකාර අරමුදලත්. මේ විශාල අරමුදලක් බිලියන දැන් අපිට ලැබෙන තොරතුරු අනුව ට්‍රිලියන 4ක විතර ප්‍රමාණයක් මුදල් ප්‍රමාණයක් තියෙන වත්කම් ප්‍රමාණය EPF 3.8ක් නේද? EPF එකේ මේ විශාල වත්කම් ප්‍රමාණයක් අපේ ආණ්ඩුවේ ආදායම ගත්තත් ඒ හා සමාන ප්‍රමාණයක් වත්කම් ප්‍රමාණයක් මේ අරමුදලේ තියෙනවා. මේ සේවකයන්ගේ මුදල් ධනය ඔවුන්ගේ ලේ දාඩිය කඳුළු ඔවුන්ගේ ජීවිත කාලය පුරා උපයාගත්තු කොටසින් තියෙන මුදලක් අපිට පුළුවන්කම ලැබෙන්නට ඕනේ මේකත් වඩා ඵලදායී විදිහට ආයෝජනය කරලා ඔවුන් විශ්‍රාම ගියාට පස්සේ ඒෙන් වඩා ඵලදායී ආකාරයට ඔවුන්ට හොඳ විශ්‍රාම දිවිය හොඳට ගෙවන්න පුළුවන් ආකාරයේ මුදලක් ලැබෙන විදිහට මේ වැඩ කටයුත්ත කරන්න. දැනට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා මේ EPF ETF සම්බන්ධයෙන් අතර මේ දත්ත සලසුම් කරණය කළමනාකරණය කිරීමේ ගැටලු කීපයක්. මොකද මෙහි ඒ මුදල අරමුදල පරිපාලනය කිරීම ආයෝජනය කිරීමේ කාර්යය මහ බැංකුව විසින් කරනු ලබන අතර පරිපාලනය කටයුත්ත තමයි අපේ අමාත්‍යාංශයෙන් කරන්නේ. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ අන්තර් සම්බන්ධතාවයේ ගොඩනගලා කොහොමද මේ අරමුදලේ මුදල් වඩා ඵලදායී විදිහට වඩාත් වැඩි ප්‍රතිලාභ වෙන විදිහට අපි යොදා ගන්න කියලා ඒකට සැලැස්මකත් අපි සකස් කරලා තියෙනවා. අපේ කම්කරු අමාත්‍යාංශයේ ගොඩාක් වැඩ කටයුතු දැන් කාර්යාල ගණනාවක් දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. අපි උත්සාහයක නිරත වෙනවා. දැනටමත් අමාත්‍යාංශ නිලධාරින් මේ වැඩ කටයුතු කරනවා. කොහොමද මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකකට ගේන්නේ, ඔන්ලයින් ක්‍රමවේදයකට ඇවිල්ලා මහ ජනතාවට මේ සේවය සපයන්නේ කියලා. ඒත් එක්කම ඩිජිටල් ඉකොනොමි අමාත්‍යාංශය යටතේ කරන වැඩ කටයුතු ඇතුළුව ඩිජිටල් කරණය හරහා අපි බලාපොරොත්තු වෙනවා EPF එක කළමනාකරණය කිරීම, ETF එක කළමනාකරණය කිරීම, ඒ වගේම කම්කරු දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු සුනම්ම කරලා නිසි විදියට ගෙනියන්න. අවසාන වශයෙන් මම කියන්න කැමතියි කම්කරු අමාත්‍යාංශයට බලාපොරොත්තු වෙනවා මම කලින් කිව්වා වගේ මේ ලංකාවට අලුත් නව අත්දැකීමක් සාමය පිරුණු කාර්මික සාමය ඇති වුණු නව නිෂ්පාදන සම්බන්ධතා ගොඩ නගමින් ඒ මත වැඩ කරන අමාත්‍යාංශයක් බවට අපි පත් කරන්න සූදානම්. ඉතින් මේ විශේෂයෙන් විවාදයේ අවස්ථාවේදී දොරතුරු ලබා දෙමින් වැඩ කටයුතු ලබා දෙමින් වැඩ කරපු අපේ අමාත්‍යාංශයේ ලේකම් පියතිස්ස සේනාරත්න මහත්මිය ඇතුළු නිලධාරි මණ්ඩලයත් ස්තුතිවන්ත වෙමින් විශේෂයෙන් මේ අවස්ථාව ලබා දීමට යොමුණු අපි සභානායකතුමා ඇතුළුව අද සභාවේ මේ වාද විවාදයට සම්බන්ධුණු අපේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරයන්ට ස්තුතිය ප්‍රකාශ කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි ගරු සභාපතිතුමනි.
රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ශීර්ෂ 130 කාරක සභාව එකඟද?
බයි.
ශීර්ෂ 253 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
ගරු සභාපතිතුමනි, විසර්ජන පනත් කෙටුම්පතේ 21 පිටුවේ 23 පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත් සඳහන් අයිතමය ආදේශ කළ යුතුය. පුනරාවර්තන රුපියල් බිලියන 473යි. ශීර්ෂ 253 විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව. ගරු සභාපතිතුමනි, විසර්ජන පනත් කෙටුම්පතේ 22 පිටුවේ 6 පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කළ යුතුය. වැඩසටහන 1 මෙහෙයුම් වැඩසටහන රුපියල් බිලියන 414යි මිලියන 354යි රුපියල් මිලියන 81යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වෙනුවේ වැය ශීර්ෂාංක 253 සඳහා අයවැය යෝජනා අංක 4 යටතේ වෙන් කරන ලද්ද ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් බිලියන 10කින් පුනරාවර්තන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
ශීර්ෂ 253 සංශෝධන සහිතව කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 254 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 255 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 256 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 257 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 258 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 259 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 260 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 261 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 262 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 263 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 264 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 265 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 266 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 267 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 268 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 269 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 270 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 271 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 272 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 273 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 274 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 275 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 276 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 277 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 278 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 279 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 312 සිට ශීර්ෂ 319 දක්වා සහ ශීර්ෂ 321 පළාත් සභා ශීර්ෂ 312 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 313 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 314 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 315 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
ශීර්ෂ 312 සිට 319 දක්වා සහ 321 පළාත් සභා. ගරු සභාපතිතුමනි, විසර්ජන පනත් කෙටුම්පතේ 24 වැනි පිටුවේ 17 වැනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත් සඳහන් අයිතමය ආදේශ කළ යුතුය. මූලධන රුපියල් බිලියන 78 මිලියන 850යි. ශීර්ෂ 315 උතුරු පළාත් සභාව. ගරු සභාපතිතුමනි, විසර්ජන පනත් කෙටුම්පතේ 25 වැනි පිටුවේ 9 වැනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කළ යුතුය. වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 9යි මිලියන 155යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වෙනුවේ වැය ශීර්ෂ අංක 315 සඳහා අයවැය යෝජනා අංක 50 යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් මිලියන 100කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
ශීර්ෂ 315 සංශෝධන සහිතව කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 316 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 317 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 318 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 319 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 321 කාර්ක සභාව එකඟද?
ආයි.
කම්කරු අමාත්‍යංශය ශීර්ෂ 193 කාර්ක සභාව එකඟද? ගරු කම්කරු අමාත්‍යතුමා, ශීර්ෂ 193 කාර්ක සභාව එකඟද? ශීර්ෂ 221 කාර්ක සභාව එකඟද? ශීර්ෂ 328 කාර්ක සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තුව යළි පැස්සේ ශීර්ෂ 253 හා 315 සංශෝධන සහිතවද ශීර්ෂ 130, 193, 221, 254 සිට 279 දක්වාද 312 සිට 314 දක්වාද 316 සිට 319 දක්වාද 321 සහ 328 සංශෝධන රහිතවද කාර්ක සභාවේදී සම්මත වූ බවට මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. සභාව කල්තැබීම කරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව 2025 මාර්තු මස 5 වන බදාදා පූර්වභාග 9:30 දක්වා කල්තැබිය යුතුයයි මම යෝජනා කරමි.